ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
සුපුරුදු විදිහට සඳුද දවසේ අපි හැමනම් සූදානම් ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව කතා බහ කරන්න. ඔබ අපි කොයි කවුරුත් විදේශගතව ජීවත් වුණාට ඔස්ට්‍රේලියාවේ බොහෝ විට මේ ජීවත් වන අපගේ සංක්‍රමණික ප්‍රජාව මේ වෙනකොට අපගේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව බොහොම කනස්සල්ලට පත් වෙලා සිටින්නේ. ඉතින් අපි දන්නවා තාමත් අපේ සමීපතමීන් ඥාතිහිත මිත්‍රාදීන් දෙමව්පියන් මේ බොහෝ අය ශ්‍රී ලංකාවේ වාසය කරනවා. ඉතින් මෙහි සිටින ශ්‍රී ලාංකික ජන ප්‍රජාව බොහොම යහුසුලුව කරනු විමසමින් සිටිනවා. තතු දැනගැනීමට කැමැත්තෙන් සිටිනවා ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ආශ්‍රිතව කොවිඩ් තත්ත්වය පිළිබඳව. ඉතින් ඒ නිසා අදත් අපි සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව තොරතුරු කතා බහ කරමින් තමයි මේ විශේෂාංගය ආරම්භ කරන්නේ. ශ්‍රී ලංකාවේ සිට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් දිල්රුක්ෂි සුබෝදෑසනක්.
අපි කොවිඩ් තත්ත්වයේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට තියෙන අලුත් තත්ත්වය, මරණ සංඛ්‍යාව, ආසාදිත සංඛ්‍යාව, රෝහල්වල තත්ත්වය, ඒ වගේම සංචරණ සීමා ආදිය පිළිබඳව කතා බහ කරද්දී අද උදෑසන වෙන විට අලුතින් දැනගන්නට තියෙන කාරණා මොනවද?
සංචරණ සීමා සම්බන්ධයෙන් අපි දැක්කා පහුගිය සතියේ තීරණයක් ගත්තා. එමත් පළාත් අතර සංචරණ සීමා දැඩි කරන්න තීරණය කරා. ඊට අමතරව කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරන්න අලුත් ක්‍රියාමාර්ග කිහිපයක් ඊයේ රාත්‍රිය වන විට අලුතෙන් අරගෙන තිබුණා. ඒ අනුව අද සිට රාත්‍රී 10 ඉඳලා පෙරවරු 4 වෙනකන් නැවත දැනුම් දෙනතුරු දිනපතා එඹිරි නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම අද ඉඳලා ජනයා ඒකරාශී වන කිසිම කටයුත්තකට ඉඩ නැහැ. විශේෂයෙන් විවාහ මංගල උත්සව පැවැත්වීම හෙට ඉඳලා අහනම් අවන්හල් දහරිතාවෙන් 50%ක පමණ ප්‍රමාණයකින් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒත් එක්කම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් පුළුවන් තරම් වළකින්න කියලා රජයේ ඉල්ලීම් කරනවා. සියල්ලටම හේතුව කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගැනීම. දැනට හමුවන ආසාදිතයින්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බව හඳුනගෙන තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ මරණ සීමාවත් 150 ඉක්මවලා දෛනිකව වාර්තා වෙනවා. ඊයේ දිනේ තහවුරු කරා මරණ 160ක්. පසුගිය දින කිහිපෙම බැලුවොත් මරණ දෛනිකව 150 සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ අනුව දැන් 5935ක් හැටියට ඊයේ වන විට තහවුරු වෙලා තියෙනවා මරණ. 6000කට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ආසාදිතයිනුත් දැන් දිනපතා ආයිමත් නැවත 3000 සීමාවට ඇවිල්ලා තියෙනවා. ඔක්කොම 354,000 ඉක්ම වූ ආසාදිතයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වාර්තා වෙනවා. ඒත් එක්කම දැන් මරණ සිදුවීමත් ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී ටිකක් මරණ අනුපාතය වැඩි තැනකට ඇවිල්ලා තියෙනවා. ජනගහනයෙන් මිලියනකින් 7%කට වැඩි සංඛ්‍යාවක් දවසකට මිය යන තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. අනෙකුත් දත්ත ලෝකයේ දත්ත අරගෙන බලද්දී ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, බ්‍රසීලය මේ වගේ රටවලුත් දැනට මේ මරණ අනුපාතය අනුව ශ්‍රී ලංකාවට වඩා පහළින් තියෙන්නේ. ඉන්ද ටිකක් අවදානම් සාගත තත්ත්වයක්. බොහෝ දෙනෙකුට පුළුවන් නම් තමන්ගේ නිවෙස්වලට වෙලා ඉන්න කියන ඉල්ලීම තමයි සිද්ධ කරන්නේ. ඒත් එක්කම ආසාදිතයින් ප්‍රතිකාර ගන්න ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් උපරිම ධාරිතාවට ඇවිල්ලා තියෙනවා. දැන් පසුගිය දවස් වන විට ඇඳන් සීමාවත් 95%ට ආසන්න වෙලා තිබුණා. තවත් ඉතාමත් සුළු, කියන්නේ 5%ක විතර ඇඳන් ප්‍රමාණයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි නිවසේ ඉඳලා නිරෝධායනය වන්න කියලා ඉල්ලීම් සිද්ධ වෙන්නේ. එම ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙන්නේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා. එන්නත්කරණය පැත්තෙන් ගත්තොතින් දැන් සම්පූර්ණ එන්නත්කරණය සිද්ධ කරපු පිරිස ලංකාවේ 135 ඉක්මවල තියෙනවා. තවත් එන්නක් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. වයස අවුරුදු 60ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනා එන්නක් කරන්න අවශ්‍ය ඉතිරි ක්‍රියාමාර්ගත් අරගෙන තියෙනවා. සැප්තැම්බර් මාසේ 15 වෙනිදායින් පස්සේ ජනතාව ඒකරාශී වනවා නම් කොවිඩ් මර්ධන එන්නක ලබාගත් බවට, මාත්‍රා දෙකම ලබාගත් බවට වන සහතිකය තිබීම අනිවාර්ය කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ හරහා උත්සාහ කරන්නේ පුළුවන් තරම් ලංකාව අනුමාන කරන විදිහට වැඩිපුර එන්නත ලබාගෙන කොවිඩ් මර්ධනය කරන්න අවස්ථාව උදා කර ගැනීම. දෙන්නේ අග්‍රාමාත්‍යවරයා විශේෂ උත්සවයකදී සඳහන් කරා මේ අවුරුදු 12ට වැඩි පාසල් ළමුන්ටත් යම් එන්නතක් ලබා දෙන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒ ආකාරයෙන් තමයි කොවිඩ් සම්බන්ධ ක්‍රියාමාර්ග දැනට ගනිමින් තියෙන්නේ.
හොඳයි, දැන් කොවිඩ් තත්ත්වය හා සම්බන්ධව වෛද්‍ය අංශවලින් යම් අනාවැකියක් සහ මාධ්‍යයට යම් ප්‍රකාශයක් නිකුත් වුණා තත්ත්වය එන්න එන්නට දරුණු වන වකට කරුණු සඳහන් කරමින්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති මනිල්ක සුමනතිලක මහතා ඒ සම්බන්ධව යම් කරුණු හෙළිදරව් කිරීමක් සිද්ධ කළා මේ ආකාරයෙන්.
දත්තානුව පහුගිය සතියට සාපේක්ෂව මරණ ප්‍රතිශතය 48%කින් නුත් රෝගීන් ප්‍රතිශතය 30%කිනුත් වැඩි වෙලා කියලා වාර්තාවල දක්වලා තියෙනවා. ඉදිරි සුමාන සති දෙක තුන ඉතා තීරණාත්මකයි. මේ ඩෙල්ටා ප්‍රභේදයේ තියෙන කට්ටිය වහපු තැනක සිටිනවා නම් සමහර වෙලාවට මුව ආවරණේ තප්පර 6කට ඉවත් කරත් මේ රෝගය වැළඳෙන්න පුළුවන් කියලා.
දැන් ඒ අතරතුරේදී මේ දත්ත නිවැරදි දත්ත හෙළි නොකිරීම සම්බන්ධව විශාල ආందోලනයක් තියෙනවා. ආණ්ඩුව පැත්තෙන් මේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් යම් කරුණ අනාවරණය කිරීමක් සිදු කළා. එක්තරා කණ්ඩායමක් මේක සංවිධානාත්මකව සිදු කරනවා කියලා.
11 වෙනිදා රටේ කරපු සමස්ත PCR පරීක්ෂණ වලින් පොසිටිව් වෙලා තියෙනවා 4175ක්. ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 1239ක් පොසිටිව් වෙලා තියෙනවා. මේ තොරතුරු එකතු කරපුවාම 11 වෙනිදා විතරක් 5414ක් පොසිටිව් වෙලා තියෙනවා. මේකෙන් හරි පැහැදිලි මේ දත්ත වෙනස් කිරීමේ යම් කිසි උත්සාහයක් වැඩපිළිවෙලක් යම් කණ්ඩායමක් විසින් කරගෙන යනවා කියන එක. එතකොට කවුද මේ වැරදි තොරතුරු දෙන්නේ? වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකුත් එකතු වෙලා තමයි මේ තොරතුරු වෙනස් කිරීම කරන්නේ. එක පැත්තකින් ජනාධිපතිතුමා නොමග යවනවා. අනිත් පැත්තෙන් කොරෝනා මර්ධන වැඩපිළිවෙල අකර්මණ්‍ය කරනවා. ඒ විතරක් නෙවෙයි, විපක්ෂයේ ඌමනාව ඉටු කිරීමත් මෙතන පැහැදිලිවම සිද්ධ වෙනවා.
දැන් විපක්ෂයට චෝදනා කළාට විපක්ෂය ආපහු අනිත් පැත්තට ආණ්ඩු පක්ෂයට චෝදනා කරනවා. මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අදහස.
ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයකත් ඉදිරිපත් කරපු දත්තවල වැරදි තියෙනයි කියන එක දැන් එළිපිටම අහුවෙලා තියෙනවා. ඉතින් ප්‍රධානතම දේ තමයි රටක් හැටියට, ජනතාවක් හැටියට අපි දැනගන්න ඕනේ ඇත්ත සත්‍ය මොකද්ද කියලා. ඇත්ත මරණ ප්‍රමාණය. ඒක දැනගත්තාම අපිට පුළුවන් දේශපාලනය පැත්තකින් තබලා මේ ප්‍රශ්නෙට විසඳුම් සොයන්න.
දැන් ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ මේ කොවිඩ් ව්‍යාප්තිය සහ මරණ සංඛ්‍යාව වාර්තා වීම පිළිබඳව යම් යම් ආයතන විසින් යම් පුරෝකථන සිදු කළා තියෙනවා. ඒ සම්බන්ධවත් තොරතුරු අපිට වාර්තා වෙනවා. ලංකාවේ කොහොමද මේ පුරෝකථන සම්බන්ධව තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ සහ ඒ පිළිබඳව ජනතාවට දැනුම් දීම සිදු කරන්නේ?
මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය සැලකිල්ලට අරගෙන ඉදිරි අනුමාන පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ වාර්තා දෙකක් නිකුත් වෙලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන පෙළේ වෛද්‍ය විශේෂඥයින් 30 දෙනෙකුගේ විතර සහභාගීත්වයෙන් එක වාර්තාවක් සකස් කරලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව. මේ විශේෂඥ වෛද්‍යවරුන් අතර වෛද්‍ය පාලි තබේකෝන්, විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය මලික් පීරිස්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය පබහා බලිය වඩන මේ කණ්ඩායම් ඇතුළත් වෙලා තියෙනවා. ඔවුන්ගේ වාර්තාව අනුමාන කිහිපයක් මත පදනම් වෙලා තියෙනවා. දෛනික ආසාදිතීන් 6000ක් පමණ වෙනකන් ඉහළ යන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ මැද විතර වෙනකොට කියලා ඒ වාර්තාවේ දැක්වෙනවා. ඔක්තෝබර් මාසේ මුල වෙන විට දෛනික මරණ 220 සීමාව ඉක්මවා යනවා. දැඩි සක්කාර ඒකකවලට ඇතුළත් වීම උපරිමයට ළඟා වෙලා 275ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. මේ තත්ත්වය මෙහෙම පැවතුනොත් 2022 ජනවාරි වෙනකොට සමස්ත කොරෝනා මරණ 30,000කට ආසන්න වෙන්න පුළුවන් කියලා මේ වෛද්‍ය කණ්ඩායම පුරෝකථනය කරනවා. ඒත් එක්කම ලෝක ප්‍රකට ඇමරිකානු වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනයක IHME කියලා හඳුන්වනවා. ඔවුන් කියන්නේ දෙසැම්බර් 1 වන විට ලංකාවේ කොවිඩ් මරණ 12,000ක් වෙන්න පුළුවන් තත්ත්වය දරුණු වුණොත් ඒක 22,000කට වැඩි වෙන්න පුළුවන් කියලා මරණ සංඛ්‍යාව. ඒ අනුව ඔක්තෝබර් මාසයේ වන විට දෛනික මරණ 350ක් විතර වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. නොවෙම්බර් පස්සේ ටිකක් දරුණු තත්ත්වය. අපි දැක්ක මහාචාර්ය චාන් ජයසුමන ඊයේ කියනවා මේ ඩෙල්ටා ප්‍රභේදය තවදුරටත් විකෘති වෙලා දැනට තියෙන එන්නත් සඳහාවත් ඔරොත්තු නොදෙන ප්‍රභේදයන් නැතිවීමේ අවධානමක් පවා රට ඇතුළේ තියෙනවා කියලා.
දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විපක්ෂ කණ්ඩායම් වලින් බොහෝ ලෙසින් ඉල්ලුම් කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා, මේ රට ලොක්ඩවුන් කරන්න කියලා. නමුත් රජයේ ඊට නිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියන චෝදනාව තමයි අපිට දිගින් දිගටම අහන්නට ලැබෙන්නේ. මොකක්ද මේ තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ මනෝජ්?
සෞඛ්‍යංශ ඇතැම් කණ්ඩායම් ඉල්ලීම් කරනවා සති දෙකකට හෝ හතරකට ලොක්ඩවුන් එකකට යමු, එතකොට මේ ව්‍යාප්තිය පාලනය කරගන්න පුළුවන් කියලා. දැන් අපිට ඊයේ රජය වෙනුවෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වන ඔහු කියන්නේ සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ එකතු වෙලා කිව්වොත් ඔවුන්ගේ නිර්දේශ ලබල දුන්නොත් ලොක් ඩවුන් කරන්න කියලා රජය පිළිබඳව සලකා බලන්න සූදානම් කියලා. නමුත් දැන් අපි දැකපු දේ තමයි ආර්ථිකමය කාරණය එදිනදා රැකියා කරගන්න අයට ලොක්ඩවුන් එකකට ගියොතින් ඔවුන්ගේ ආර්ථිකය පිරියෙනවා. එහෙනම් රටේ ආර්ථිකයක් පිළිබඳව හිතලා රජය සම්පූර්ණ ලොක්ඩවුන් එකකට යන්නේ නැති බවක් තමයි පේන්නේ. තින්නේ මේ ඉල්ලීම් මැද තමයි ඊයේ යම් සීමා දැඩි කිරීමේ තීරණවලට ආවේ. එවැනි තත්වයක ඉන්නේ. හැබැයි එකවර ලොක්ඩවුන් එකකට යන්නේ නැහැ. පහුගිය සිකුරාදාත් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා ඇතැම් බඩු බහන්ඩ පවා එකතු කරගෙන හිටියා ලොක්ඩවුන් එකකට යයි කියලා. නෑ, නමුත් සංචරණ සීමා තද කිරීම වගේ ක්‍රියාමාර්ගවලට ගියා මිසක් ලොක්ඩවුන් එකකට යන පාටක් පේන්නේ නැහැ.
කොවිඩ් තත්වයෙන් අනතුරුව අපිට මේ දේශපාලන පාර්ශව පිළිබඳව කතා බහ කරනවා නම් විශේෂයෙන්ම මේ වර්තමාන ආණ්ඩුවේ තවත් කැබිනට් සංශෝධනයක් වෙන්නට යනවා කියන ආරංචිය බැහැර කරන්නට බෑ. යම් යම් ආරංචි කණින් කොණින් අපිට වාර්තා වෙනවා. මේ සම්බන්ධව තියෙන සූදානම කොහොමද මනෝජ් මේ වෙනකොට?
ඔව්, දැන් අපි දකින ඕනම රාජ්‍යයක් ටික කාලයක් යද්දී කැබිනට් මණ්ඩලය නැවත වෙනස් කිරීමක් සිද්ධ කරනවා. රටේ ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සලකා බලලා කොමනක් විශේෂ කීපයක් වෙනස් වෙයි කියලා වාර්තා වෙනවා. නිශ්චිත කරුණු නෙමෙයි, අනුමාන කරනවා මේ ආකාරයෙන් මේ සංශෝධන වෙයි කියලා. පවිත්‍ර වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යවරයට විදුලි බල අමාත්‍යාංශය ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා විදුලි බල අමාත්‍යවරයා විදිහට කටයුතු කරන දළ සලහතරුම ඇමතිවරයා ජනමාධ්‍ය ඇමතිවරයා විදිහට වැවිලි කර්මාන්ත රමේෂ් පතිරණ ඇමතිවරයාගෙන් අයින් වෙලා ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත් වෙයි. කේලිය රඹුකල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා බවට පත් වෙයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කොටස් දෙකකට වෙන් කරයි. උසස් අධ්‍යාපනයේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමාට, ප්‍රසන්න රන්තුංග ඇමතුමාට අධ්‍යාපන අමාත්‍යාංශය, ඒත් එක්කම වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා ජීල් පීරිස් ඇමතිවරයාට විදේශ කටයුතු අමාත්‍යාංශය ලබා දෙයි කියලා විශ්වාස කරනවා. ඒ ආකාරයට යම් සංශෝධනයක් වෙයි කියලා හිතන්නේ. පහුගිය සති අන්තයේ වන විට ඕක තමයි තිබුණු අනුමානය. ඒ වගේම ගිය සිකුරාදා මේක වෙයි කියලා හිතුව නමුත් උනේ නැහැ. එළඹෙන සතියේ මේ සංශෝධන සිද්ධ වෙයි කියලා බොහෝ දුරට විශ්වාස කරනවා.
ඒ වගේම කැබිනට් එකත් රැස් වුණා. ඉතින් මේ වගේ කාලවකවානුවකදී කැබිනට් එක රැස්වීම හරහා තියම් විශේෂිත තීන්දුව తీරන ගන්න ඇති. මොකද අපි දන්නවා කොවිඩ් තත්ත්වය හා සම්බන්ධව රට ලොක්ඩවුන් කරන්න කියලා තියෙන දැවැන්ති ඉල්ලීම හා සම්බන්ධව, ඊට අමතරව රට පුරාම විවිධාකාරයෙන් උද්ඝෝෂණ වැඩ වර්ජන පසුගිය කාලවකවානුවේදී පැවැත්ුණා. ඒ සම්බන්ධව යම් විශේෂිත తీරන ගන්න ඇති. අපි කෙටියෙන් හෝ ඒ සම්බන්ධවත් තොරතුරු දැනගන්න කැමතියි.
ප්‍රධාන කාරණා කිහිපයක් මේ වෙනුවට තියෙනවා. දිල්ලුක්ෂේකක් සෞඛ්‍ය තත්ත්වය, කොවිඩ් අවදානම, අනෙක් කාරණය යම් විදිහට ගෑස් සම්බන්ධයෙන් ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. කිරිපිටිහිඟය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කිව්වා වගේ ගුරු විදුහල්පති වර්ජන විරෝධතා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැත්තෙන් බැලුවොත්, කොවිඩ් පැත්තෙන් බැලුවොත් එන්නත් කරණයට තමයි වැඩි බරක් තියෙන්නේ. සෞඛ්‍යංශවලට අමතරව යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශත් එක් කරලා ආණ්ඩුව එන්නක් කරන වැඩ පිළිවෙලට වැඩි බරක් දීලා තියෙනවා. ඒ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සාකච්ඡා වෙලා තියෙනවා. ඒත් එක්කම ගුරුවරුන්ගේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න කැබිනට් අනුකමිටුවක් පත් කරන්න ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා. විමල් වීරවංශ, මහින්ද අමරවීර, දල සලහපරම, ප්‍රසන්න රණතුංග කියන අමාත්‍යවරුන්ගේ කැබිනට් අනුකමිටුවක් පත් කරලා තියෙනවා. මුදල් ඇමතිවරයාත් එහිදී කියලා තියෙන පුළුවන් ඉක්මනට මේ ගැන ගුරුවරුන් එක්ක සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගන්න කියලා. ඔවුන් නිකායිකමනට ගුරු සාවිදුවල්පති වෘත්තීය සමිති හමු වෙන්න තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ගෑස්ංගයක් මතුවලා තියෙනවා. ගෑස් මිල වැඩි කරන්න කියලා සමාගම් ඉල්ලීම් කරලා තිබුණා. ලිට්‍ර සමාගම පවතින මිලටම ආණ්ඩුව විසින්ම පාඩුව දරාගෙන හරි ගෑස් ඒ ආකාරයෙන් ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ලාබ් ගෑස් සමාගමට මිල වැඩිවීමක් ලබා දීලා තියෙනවා. නමුත් ගෑස් හිඟය තාම සම්පූර්ණයෙන් ඉවත් වෙලා නැහැ ලංකාවේ. සතියක් විතර ඇතුළත මේක අදාළත්වයට පත් කරන්න පුළුවන් වෙයි කියලා ලාබ් සමාගමක් කියනවා. ඒත් එක්කම ඊළඟට තියෙන ප්‍රශ්නේ කිරිපිටි ආනයන කරන සමාගම් ආනයන ඊය සම්බන්ධයෙන් ඒතරම් උනන්දුවක් දක්වන්නේ නැති බවක් පේනවා. මිල ඉහළ යාමත් එක්ක වුණොත් මිල වැඩිවීමක් ඉල්ලලා තියෙනවා. මිල වැඩි වුණා කියලා කියන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාරභූත භාණ්ඩයක් බවට කිරිපිටි පත් වෙලා තියෙනවා. එහෙම වුණොත් ඒක ජනතාවට දරා ගන්න බැරි තත්ත්වයක් නිසා ඊටත් රජය එකඟ නොවන බවක් පේන්න තියෙනවා. කොහොම වුණත් මුදල් අමාත්‍යවරයා කියලා තියෙන්නේ යම් ආකාරයකට සලකා බැලීමක් කරලා පොදු එකඟතාවයකට එනවා නම් කිරිපිටි සඳහා තියෙන බදු අඩු කරලා ඒකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙන එකට කැබිනට් මණ්ඩලයක් අනුමැතිය ලබා දීලා තියෙනවා. එමුණුත් කිරිපිටි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා වගේ ඉදිරියේදී යම් ආකාරයකින් ලියා ගන්න පුළුවන් බවක් පේන්න තියෙනවා.
හොඳයි, සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමේ පළවෙනි අර්ධයට අපි නිමාවක් තබනවා. අපි එහෙමනම් තවත් සුළු මොහොතකින් අනතුරුව, කෙටි විරාමයකින් අනතුරුව මේ සාකච්ඡාවේ දෙවන අදියර සමගින් හමුවෙමු.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
එහෙනම් අපි සූදානම් සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසීමේ දෙවන අර්ධය දැන් ආරම්භ කරන්නට අපි දැන් කොවිඩ් පිළිබඳව කැබිනට් සංශෝධන පිළිබඳව සහ කැබිනට් තීරණ පිළිබඳව පළවෙනි අර්ධයේදී සාකච්ඡා කළා. දෙවන අර්ධයේදී මගේ අවධානය යොමු වෙනවා මනෝජ් කාදිනල් මල්කම් රංජිත් පියතුමන් සිදු කරපු එක්තරා ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය හමුවක් කැඳවලා උන්වහන්සේ පාස්කු ප්‍රහාරයට තාම මේ චූදිතයන් සොයා බැලීමේ කර්තව්‍යයේදී සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ කියලා කළු කොඩිය එසවන්නට කියලා යම් ආරාධනාවක් කරා රටේ ජනතාවට. මොකක්ද මේ එතුමන්ගේ ආරාධනාව පසුපස තියෙන තත්වය සහ ඒ සඳහා තියෙන ප්‍රතිචාර කොහොමද කියලත් අපි දැනගන්නට කැමති රජයේ පාර්ශවයෙන් සහ මහජනතාව පැත්තෙන්.
කාදිනල් දිම්පාණන් පහුගිය රජ කාලේ දිල්රුක්ෂි මේකට සාධාරණ විසඳුමක් ඉල්ලලා කටයුතු කරා. නමුත් ඒකට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන තැන ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය දැඩි විවේචනය කරනවා පේන්න තිබුණා. ඉතින් දැන් කාදිනල් දිම්පාණන් අලුත් රජයෙන් ඊට ප්‍රතිචාරයක් ඉල්ලනවා. නමුත් මේ වතාවෙත් කාදිනල් දිම්පාණන් කියන්නේ මේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කරන්න කියලා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරා. නමුත් පිළිතුරු විදිහට ලැබුණේ ලිස්සා යන සුළු පිළිතුරක්. ඒක ප්‍රතික්ෂේප කරනවා තමන් ඇතුළු කණ්ඩායම කියලා අගරාධ ගුරුතුමන් පහුගිය 13 වෙනිදා මාධ්‍ය හමුවක් කියලා කිව්වා. ජූලි 13 වෙනිදා තමන් ලිපියක් යොමු කරා ජනාධිපතිවරයාගෙන් සාධාරණ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙලා. නමුත් දින 24කට පස්සේ ලැබුණේ ජනාධිපතිවරයා හරි එතුමාගේ ලේකම්වරයෙක් හරි අත්සන් කරපු නැති ජනාධිපති කාර්යාලයට සම්බන්ධ නීතිඥවරයෙක් අත්සන් කරපු ඉතාම ලාමක පිළිතුරක් කියලා කාදිරණින් පානන් මේ මාධ්‍ය හමුවේදී කිව්වා. මේ පිළිතුරයි රජයේ වැඩපිළිවෙලයි මේ දෙකටම විරෝධය පාලා පාස්කු ප්‍රහාරය එල්ල වෙලා අවුරුදු දෙකකුයි මාස හතරක් සම්පූර්ණ වෙන මේ 21 වෙනිදාට රට පුරා කළු කොඩි උස්සන්න කියලා තමන්ගේ ජනතාවගෙන් ඉල්ලනවා කියලා කාදිනල් දිම්පාණන් සඳහන් කළා. මේ පිළිබඳව හොයපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තියෙන කරුණු ඉන්පා පරිබාහිරාංශ ලබාගත්තු දත්ත මේවා ඔස්සේ තමන් නැගපු බරපතල ප්‍රශ්න සම්බන්ධයෙන් රජය ගන්න යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ ලිපියේ සඳහන් වෙලා නැහැ කියලා කාදිනල් දිම්පාණන් කිව්වා. ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව එකිනෙකනා අතරට හුවමාරු වෙච්ච ආකාරය පිළිබඳ විස්තර විතරක් මේකේ තියෙනවා කියලා තමයි කාදිනල් දිම්පාණන් සඳහන් කළේ. ඉතින් උන්වහන්සේ දිගින් දිගටම කියන්නේ අවුරුදු දෙකයි මාස හතරක් පිරෙන දවසට කළු කොඩිය උස්සන්න. ඒක වර්තමානයේ කොවිඩ් තත්ත්වයේ ප්‍රශ්නයක් නෑ. එළියට බහැලා ජනතාව වීදි බහැලා රංචු ගහලා කරන වැඩක් නෙමෙයි. හින්දා යම් ආකාරයකින් ආණ්ඩුවට විරෝධයක් පළ කිරීම සඳහා මේ කළු කොඩිය එසවීම සිද්ධ කරන්න කියලා කාදිනල් දිම්පාණන් තමන්ගේ ප්‍රජාවගෙන් ඉල්ලනවා. ජනාධිපතිවරයාගෙනුත් අහපු ප්‍රශ්නෙට කල්ගත වෙලක් සාධාරණ පිළිතුරක් නොලැබීම හේතු.
හොඳයි කාදිනල් මල්කම් රංජිත් පියතුමන් ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කරපු අදහස් වලින් කොටසක් මේ.
නීතිය පිළිබඳ දැනුමක් නැති එක දේශපාලන පක්ෂයක සමාජිකයන්ගෙන් සැදුම්ලක් කමිටුවක් ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට උඩින්පත් කිරීම අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. ඒ කමිටුවට කිසිම බලයක් නැහැ. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ මොනවද ක්‍රියාත්මක කරන්න ඕනේ, මොනවද ක්‍රියාත්මක කරන්න ඕනේ නැත්තේ කියන නිගමනය ගන්න. එහෙමනම් ජනාධිපති කොමිෂන් සභාවක් මොනවටද? ඒ වගේම CID සහ බුද්ධි අංශවලින් මේ සිද්ධිය පිළිබඳ කරගෙන යන විමර්ශන අසම්පූර්ණයි. ඒවා අපිට පිළිගන්නත් බෑ. ඒ නිසා අපිට මේ ආණ්ඩුව තුලින් හා මේ සිදුවේගෙන යන ක්‍රියාදාමය තුලින් සාධාරණයේ ඉටු වෙයි කියලා, සත්‍ය එළියට එයි කියලා අපිට කොහෙත්ම විශ්වාස කරන්නට බෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදවිදීන් මහතා යම්කිසි විශේෂිත චෝදනා ගොනු කිරීමකට ලක් නොකර දිගින් දිගටම ප්‍රශ්න කිරීම උදෙසා තමන්ව CID එකේ රඳවාගෙන සිටිනවා කියන කාරණාව සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා, විශේෂයෙන්ම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදු කරපු ප්‍රකාශයත් එක්ක. දැන් අපිට දැනගන්නට ලැබුණා උසාවි නියෝගයක් ලැබුණා කියලා රිෂාඩ් බදවිදීන් මන්ත්‍රීවරයා සම්බන්ධව. කැමැති වැඩිදුර විස්තර දැනගන්න අද සාකච්ඡාවේ අවසාන කාරණාව විදිහට
අපි පසුගිය සතියේත් ඔහු පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඉන්න තැන කරපු ඉල්ලීම ගැන කිව්වා. ඔහුත් කිව්වේ මාස පහක විතර කාලයක් තමන්ව රඳවගෙන ඉන්නවා, නමුත් ඉතිමේ ක්‍රියාමාර්ග ගන්න නැහැ කියලා. ඒ අනුව රිෂාඩ් බදවිදීන් හිටපු ඇමතිවරයා ලබන 18 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පහුගිය 10 වෙනිදා නියෝග කළා. ඒ ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් හිටපු අවස්ථාවෙන් පස්සේ පහුගිය 10 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරයින් පස්සේ පාස්පුරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රිෂාඩ් බදුදීන් හිටපු ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත්තේ පහුගිය අප්‍රේල් 24 වෙනිදා. දැන් මාස 5ක විතර කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ විමර්ශන සිද්ධ කරා. ඔහුව මේ නියෝගයෙන් පස්සේ PCR පරීක්ෂණයකට ලක් කරලා තියෙනවා. ඒ අනුව PCR එක නෙගටිව් නිසා ඔහුව බන්ධනාගාරගත කරන්න තීරණය කරලා කොළඹ මැගසින් බන්ධනාගාරයට අරන් ඇවිල්ලා තියෙනවා. විශේෂ ආරක්ෂාවක් යටතේ එහි රඳවන්න තමයි දැනට නියෝග කරලා තියෙන්නේ, තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව ඔහුත් පාර්ලිමේන්තුවේ චෝදනා කරපු විදිහට රඳවා සභාවගෙන ප්‍රශ්න කරනවා වෙනුවට දැන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙලා තියෙනවා. ඒ අනුව තමයි 18 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන්නේ.
හොඳයි මනෝජ්, අපි එහෙමනම් සූතිය පළ කර සිටිනවා මේ වරත් ශ්‍රී ලංකාවේ සිට. මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ අලුත්ම තත්විති සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි එහෙමනම් ඔබට ස්තුතිය පළ කර සිටමින් සාකච්ඡාවට නිමාව සනිටුහන් කරනවා. අපි එහෙමනම් ලබන සතියේ සඳුදා නැවතත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අලුත්ම තොරතුරු සමගින් හමු වෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.